හොඳයි, අපි ඊළඟට යමු 5,014 වෙනි රූපයට. දැන් බලන්න මෙතන P ද්‍රවයේ මත ආලෝක කිරණයක් පතනය වෙනවා ප්‍රධාන අක්ෂයට ආනතව. ප්‍රධාන අක්ෂයට ආනතව. ඒතර ප්‍රධාන අක්ෂයට ආනතව ආලෝක කිරණයක් පතනය වුණාම එතන හැදෙනවා කෝණයක්. එතකොට අපිට මෙතනදී මේ ප්‍රධාන අක්ෂය සලකන්න පුළුවන් මේ දර්පණයට ඇඳපු අභිලම්බය ලෙස. එතකොට මේ අභිලම්බයයි පතන කිරණයයි අතර කෝණය පතන කෝණය. එහෙනම් දැන් මේක පරාවර්තන නියමවලට අනුව පරාවර්තනය වෙනවා. එතකොට R කෝණයක්, ඒ කියන්නේ I කෝණයට සමාන R කෝණයක් හදමින් පරාවර්තනය වෙනවා. දුවේ පුතේ, දැන් අපි සූදානම් වෙන්නේ අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ පිළිබඳව සාකච්ඡා කරන්න. අවතල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ නිර්ණය කරන්න පුළුවන් විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කිරණ රූප සටහන් ආධාරයෙන්. මූලික ආලෝක කිරණ දෙකක් හෝ කිහිපයක් යොදාගෙන ප්‍රතිබිම්බයක් නිර්මාණය කරන, නැත්නම් ප්‍රතිබිම්බයක් නිර්ණය කරන ජ්‍යාමිතික උපක්‍රමයක් ලෙස කිරණ රූප සටහනක් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ගෝලීය දර්පණ සඳහා කිරණ රූප සටහන් අදින විට අනුගමනය කරන්න ඕන පියවර කිහිපයක් තියෙනවා. අපි ඒවා පියවර විදිහට සාකච්ඡා කරමු. සුදු කඩදාසියක්ගෙන පළමුවෙන්ම තිරස් සරල රේඛාවක් සලකුණු කරගන්න. මේක අපි ප්‍රධාන අක්ෂය ලෙස සලකමු. ඊට පසුව අපි ඒ සරල රේඛාවේ එක කෙළවරකින් ඒට ලම්බකව සිරස් රේඛාවක් ඇඳගනිමු. මේ සිරස් රේඛාව අදාළ දර්පණයේ පරාවර්තන පෘෂ්ඨය ලෙස සලකනවා. තුන්වෙනි පියවර ලෙස එම සිරස් රේඛාව මත අදාළ දර්පණය සලකුණු කරගන්න ඕන. මෙතනදී උත්තල දර්පණයක් නම් කුඩා උත්තල දර්පණයක් ඇදලා මේ පරාවර්තන පෘෂ්ඨය උත්තල දර්පණයක පරාවර්තන පෘෂ්ඨය ලෙස සලකුණු කරන්නට ඕන. අවතල දර්පණයක් නම් කුඩා අවතල දර්පණයක් ඇදලා අදාළ පරාවර්තන පෘෂ්ඨය එම අවතල දර්පණයේ පරාවර්තන පෘෂ්ඨය ලෙස හැඟෙන පරිදි සලකුණු කරන්න ඕන. ඉන්පසු අපි ප්‍රධාන අක්ෂයේ සහ සිරස් රේඛාව කැපෙන ස්ථානය ද්‍රවය ලෙස නම් කරනවා. ද්‍රවය අපි සටහන් කරන්නේ P අක්ෂරයෙන්. ද්‍රවයේ සිට කිසියම් දුරක් අවතල දර්පණයක නම් ද්‍රවයේ සිට ඉදිරියට කිසියම් දුරක් මැන එය අපි නාභිය F ලෙස සලකුණු කරනවා. PF දුරට සමාන දුරක් F සිට ඉදිරියට මැනලා C ලක්ෂ්‍ය අපි සලකුණු කරනවා. එය අවතල දර්පණයක. උත්තල දර්පණයක නම් අපි නාභිය සටහන් කරන්නේ P ද්‍රවයේ ඉඳලා ප්‍රධාන අක්ෂය ඔස්සේ පිටුපසට මැනලා, ඒ කියන්නේ දර්පණයෙන් පිටුපස එම ලක්ෂ්‍ය පිහිටන පරිදි නාභිය සටහන් කරනවා. ඒ වගේම PF දුරට සමාන දුරක් ගෙන F සිට මැනලා C ලක්ෂ්‍ය ලකුණු කරනවා. මෙන්න මේ ආකාරයට PF හා C ලක්ෂ්‍ය සලකුණු කරගන්නවා. දැන් අපි මුලින්ම කරන්නේ අවතල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බ සඳහා කිරණ රූප සටහනක් කිරණ රූප සටහන් ඇඳීම. දරුවනේ, නැවත වතාවක් ඔබලාගේ 107 වෙනි පිටුව, ඔබලාගේ පෙළ පොත 107 වෙනි පිටුව කරලා ගන්න. දැන් මේකේ 5, 10 රූපය නැවත වතාවක් බලන්න.
ප්‍රධානාක්ෂය ඔස්සේ ගමන් ගන්නා ආලෝක කිරණයක් පරාවර්තනයෙන් පසු එම අක්ෂය ඔස්සේම ගමන් ගන්නවා. මේක තමයි පළවෙනි රූප සටහනින් පෙන්වන්නේ. ඒ කියන්නේ 5යි 10යි රූපේ. අපි බලමු 5යි 11 රූපය. 5යි 11 රූපෙන් කියන්නේ ප්‍රධානාක්ෂයට සමාන්තරව ගමන් ගන්නා ආලෝක කිරණයක් පරාවර්තනයෙන් පසු නාභිය ඔස්සේ ගමන් ගන්නා බව. 5යි 12 රූප සටහන බලමු. නාභිය ඔස්සේ ගමන් ගන්නා ආලෝක කිරණයක් පරාවර්තනයෙන් පසු ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් ගන්නවා. හොඳයි, 5යි 13 වෙනි රූපයෙන් පෙන්වන්නේ මොකක්ද? වක්‍රතා කේන්ද්‍රයේ ඔස්සේ ගමන් ගන්නා ආලෝක කිරණයක් පරාවර්තනයෙන් පසු එම මාර්ගයේ ඔස්සේම ආපසු ගමන් ගන්නවා. 5යි 14 වෙනි රූපයෙන් පෙන්වන්නේ ප්‍රධානාක්ෂයට ආනතව පී ලක්ෂය මත ආලෝක කිරණයක් පතනය වුණොත් පරාවර්තන නියම වලට අනුරූපව පරාවර්තනය වෙන බව. මෙතනදී මම මතක් කරන්නට ඕන, මම මෙතනදී පරාවර්තන නියම වලට අනුරූපව කියලා කිව්වහම මේ දරුවන් හිතයි මේ ලක්ෂයේදී විතරයි මේ පරාවර්තන නියම අනුගමනය කරන්නේ කියලා. නෑ, එහෙම නෑ. පරාවර්තන නියම ඕනෑම තැනකදී අනුගමනය වෙනවා. ඒ පෘෂ්ඨය වක්‍රයක් වුණත් සමතල එකක් වුණත් අපිට ප්‍රශ්නයක් නෑ. මෙතනදී මේ පරාවර්තනය වෙන්නේ ලක්ෂයක් මත. එතකොට මේ ලක්ෂය අපිට උත්තලද අවතලද සමතලද කියලා අපිට කියන්න බෑ. ඒක නිසා ඕනෑම පෘෂ්ඨයක කිසියම් ලක්ෂයක් මත ආලෝක කිරණයක් පතනය වන්නේද ඒ පරාවර්තන නියමයට අනුවම පරාවර්තනය වෙනවා. හොඳයි, මෙතනදී වෙන්නේ ඒකම තමයි. ඔතන දැන් මම කිව්වා මෙතනදී කිරණ හරියටම පහක් කිව්වා. හරි, මෙන්න මේ කිරණ පහෙන් ඕනෑම කිරණ දෙකක් පාවිච්චි කරලා අපිට පුළුවන්කම තිබෙනවා දරුවනේ කිරණ රූප සටහනක් අඳින්න. කිරණ රූප සටහනක් ඇඳලා ප්‍රතිබිම්බය පිළිබඳව අදහසක් ගන්න. ඒ කියන්නේ ප්‍රතිබිම්බය හැදෙන තැන, ප්‍රතිබිම්බයේ උස, ප්‍රතිබිම්බය උඩුකුරුද යටිකුරුද, එතර ප්‍රතිබිම්බයේ විශාලත්වය, මේ පිළිබඳව අපිට අදහසක් ගන්න පුළුවන්. ඒ තාත්තිකද අතාත්තිකද ඔය අනාදි වශයෙන් අදහසක් ගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි, එහෙනම් අපි කිරණ සටහන් අඳිමු. දැන් ඔයාලා 111 ශ්‍රේණි පිටුව පෙරලා ගන්න. මේ දරුවෝ මේ පාඩමෙන් පසුව මම කියලා දුන්න විදිහට පෙළ පොතේ රූප සටහන දිහත් බලාගෙන නැවත වතාවක් ඒකත් අධ්‍යයනය කරලා මේ කිරණ රූප සටහන් වෙන වෙනම අඳින්න ඕන. දැන් මේක පාසලේ පන්තියක කළා නම් ඔයාලා මේ කිරණ රූප සටහන් වෙන වෙනම අඳිනවා. දැන් නමුත් මෙතනදී අපිට මේ ගුවන් විදුලි වැඩසටහනක් නිසා ඒ සඳහා අපිට කාලය ගත කරන්න අපහසුයි. ඒක නිසා තමයි මම මේක හොඳට කියලා දෙනවා. එතකොට ඔයාලගේ පෙළ පොතත් ආධාර කරගන්න පුළුවන්. මේ දෙකම ආධාර කරගෙන පසුව මේව තනි තනිව අඳින්න. හොඳයි, දැන් බලන්න අපි පළමුවම ගමු නාභිය හා දර්පණය අතර වස්තුවක් තැබුවාම මොකක්ද වෙන්නේ, ඒ වස්තුවේ ප්‍රතිබිම්බය කොහොමද හැදෙන්නේ කියන එක සම්බන්ධවයි මේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අවතල දර්පණයක නාභියයි ද්‍රවයයි අතර තමයි මේ වස්තුව පිහිටවන්නේ. හරි, දැන් ඒ සඳහා අපි මේ කිරණ රූප සටහන අඳිනකොට මුලින්ම අපි කරන්නේ අර ප්‍රධානාක්ෂය සටහන් කරගන්න එක. ප්‍රධානාක්ෂය සටහන් කරගෙන ඒට ලම්බකව රේඛාවක් අඳිනවා. මෙතන නම් ඒක ඇදලා තියෙන්නේ කඩඉරි වලින්. කඩඉරි වලින් ඇදලා තියෙනවා. ඒකෙන් අපි නිරූපණය කරන්නේ, නියෝජනය කරන්නේ දර්පණයේ පරාවර්තන පෘෂ්ඨය. ඊට පස්සේ අපි අදාළ දර්පණය මොකක්ද කියන එක අපි සටහන් කරනවා. ඒක උත්තල නම් උත්තලයි, අවතල නම් අවතලයි. මෙතනදී අපි සාකච්ඡා කරන්නේ අවතල දර්පණවල පරාවර්තනය පිළිබඳව. ඒකෙන්ද අපි අවතල දර්පණයක් සටහන් කරනවා. ඉන්පසු FRC ලක්ෂ්‍ය ලකුණු කරනවා. මෙතනදී සැලකිලිමත් වෙන්නට ඕන PF සඳහා යම් දුරක් ගත්තා නම් ඒ දුරම FC සඳහා වෙන්නත් ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් PF දුර හිතන්ට සෙන්ටිමීටර 3ක් කියලා. එහෙනම් FC දුරත් සෙන්ටිමීටර 3ක් වෙන්න ඕන. හොඳයි. මෙන්න මේ ලක්ෂ්‍ය ටික ලකුණු කරගත්තා නම් අපිට දැන් අපේ වැඩේ කරන්න පුළුවන්. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ සරල රේඛාවට ලම්බකව වස්තුවක් අපි පිහිටවනවා. ඒ කියන්නේ සරල රේඛාවක් ඇඳලා ඊ හිසක් අපි දානවා. ඇත්තම මේක කොටු කොළවල කරන්න පුළුවන් නම්, ප්‍රස්ථාර කොළවල කරන්න පුළුවන් නම් වඩාත් සාර්ථකයි. ඔයාලා පුළුවන් තරම් උත්සාහ කරන්න එක්ක කොටු කොළවල මේක කරන්න, එහෙම නැත්නම් ප්‍රස්ථාර කොළවල කරන්න. එතකොට ඔයාලට ගොඩක් නිවැරදි රූපයක් ඇඳගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් එතකොට මේ ඊතලයි ශීර්ෂ ලක්ෂ්‍ය ගැන අපි සලකනවා. මේ අපි ඉස්සරවම කරන්නේ මේ ශීර්ෂ ලක්ෂ්‍යයේ ප්‍රතිබිම්බය නිර්ණය කරන එක, කොහෙද හැදෙන්නේ කියන එක බලන එක. දැන් මොකද කරන්නේ? දැන් අපි මෙතනින් නික්මෙන ආලෝක කිරණ දෙකක් පිළිබඳව සලකා බලනවා. දැන් මේ ඊහිසෙන් නික්මෙන එක ආලෝක කිරණයක් මෙන්න මේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරනවා. ඒ සමාන්තරව ගමන් ගන්න ආලෝක කිරණය F හරහා ගමන් කරනවා. ඒතර අපිට ඒක අඳින්න පුළුවන් F හරහා යනවායි කියලා. ඊළඟට තව එකක්, තව කිරණයක් ගමන් ගන්නවා C හරහා. C හරහා ගමන් ගන්නවා. C හරහා, ඒ වගේම C හරහා එන එකක් අර හිසේ අපි සලකපු ලක්ෂ්‍ය හරහා ගමන් කරනවා. එතකොට එහෙම එකක් පරාවර්තනෙන් පස්සේ ගමන් ගන්නේ C ඔස්සේමයි. එතකොට ඔයාලට පේනවා මේ කිරණ දෙක දිගින් දිගට ඈත්ලා ඈත්ලා යනවා මිසක් කිසිදාක හම්බෙන්නේ නැහැ කියන්න. දැන් එහෙමනම් මේකෙන් එක කාරණයක් පැහැදිලි වෙනවා. මේ වෙලාවේදී මේ වස්තුවෙන් ලැබෙන ප්‍රතිබිම්බය තාත්තික ප්‍රතිබිම්බයක් නෙමෙයි කියන්නේ. මොකද හැබෑවට කිරණ එක්කාසුනොත් තමයි තාත්තික ප්‍රතිබිම්බ නිර්මාණය වෙන්නේ. එහෙමනම් දැන් අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ කිරණ අපි දික් කරනවා. දික් කළාම එක ලක්ෂයකදී දර්පණයට පිටුපසින් එක ලක්ෂයකදී හමු වෙනවා. ආන ඒ ලක්ෂය අපි අර සලකන ලද වස්තුවේ අන්ත ලක්ෂය විදිහට අපි සලකනවා. නැත්නම් ඊ හිසේ මුදුන් ලක්ෂය විදිහට සලකනවා. පසුව අපි එම ලක්ෂයේ සිට ප්‍රධාන අක්ෂයට ලම්බකයක් අඳිනවා. මේක අපි සාමාන්‍යයෙන් කඩඉරි වලින් ලකුණු කරන්නේ. මෙන්න මේ ලම්බකයෙන් නියෝජනය කරන්නේ අර ඕ වස්තුවේ ප්‍රතිබිම්බය. එවනම් මේ දරුවන්ට මේ ප්‍රතිබිම්බයේ ලක්ෂණ ගැන දැන් කියන්න පුළුවන්. අපි මෙතනදී හැදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ මේ රූප සටහන ඇසුරෙන් කියමු. බලන්න අපිට පළවෙනි ලක්ෂණය විදිහට හඳුනා ගන්න පුළුවන් මේ ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ දර්පණයට පිටුපසින්. දෙවෙනි ලක්ෂණය විදිහට හඳුනා ගන්න පුළුවන් වස්තුවට වඩා විශාලයි. එතකොට අපි කියන එක විශාලිත ප්‍රතිබිම්බයක් කියලා. ඒ වගේම උඩුකුරුයි. ඒ වගේම තිරයකට ගන්න බෑ. තිරයකට ගන්න බැයි නම් ඒක අතාත්තිකයි. එහෙමනම් නාභිය හා දර්පණය අතර වස්තුවක් තැබූ විට ලැබෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ මෙන්න මේ විදිහට නිර්ණය කරන්න පුළුවන්. දැන් බලන්න අපි කිසිදු ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කළේ නැහැ මෙතනදී. අපි කිරණ රූප සටහන් යොදාගෙන ප්‍රතිබිම්බය නිර්ණය කළා. නමුත් ඔයාලා විද්‍යාගාරයේදී මේක කළා නම් අනිවාර්යයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණයකින්ම මේක පැහැදිලි කරගන්නවා. හොඳයි, අපි දැන් දෙවැනි අවස්ථාවට යොමු වෙමු. ඔයාලා පෙරලා ගන්න ඔයාලගේ පෙළ පොතේ 112 වෙනි පිටුව. දැන් අපි උත්සාහ කරන්නේ වස්තුව නාභිය මත පිහිටවන්න. ඉස්සරල වස්තුව පිහිටුවේ ද්‍රවයේ සහ නාභිය අතර. දැන් අපි වස්තුව පිහිටවන්නේ නාභිය මත. නාභිය මත වස්තු පිහිටවුවොත් අපි බලමු අපි ඊ හිසක් අඳිනව වස්තුව වෙනුවට රතු පැහැන් පෙන්නල තියන්නේ හිස. එහි මුදුන් ලක්ෂයෙන් නික්මෙන ආලෝක කිරණ දෙකක් සලකනවා. එකක් ප්‍රධානක්ෂයට සමාන්තරව ගමන් ගන්න ආලෝක කිරණය. වන බලන්න ප්‍රධානක්ෂයට සමාන්තරව ගමන් ගන්නා ආලෝක කිරණය පරාවර්තනයෙන් පසු නාභිය හරහා ගමන් කරනවා. ඒවගේම අර සී ඔස්සේ ගමන් ගන්නා ආලෝක කිරණය ඒ මග ඔස්සේම ආපහු පරාවර්තනය වෙනවා. එතකොට ඔයාලට පෙනෙනවා මේ පරාවර්තන කිරණ දෙක සැලකුහාම මේ දෙක සමාන්තරයි කියන්න. එතකොට මේ සමාන්තර ආලෝක කිරණ දෙකක් කොතරම් දික් කළත්, ඒ කියන්නේ ආලෝක කිරණය ගමන් ගන්නා දෙසට දික් කළත් පිටුපසට දික් කළත් කොතනක දිවත් මේවා එකතු වෙන්නේ නැහැ. එහෙනම් මේ වෙලාවේදී අපිට දර්පණයේ දෙස බැලුවොත් දර්පණය තුළින් ප්‍රතිබිම්බයක් පෙනෙන්නේත් නැහැ. ඒ වගේම අපිට තිරයකට ගන්න පුළුවන්කමකුත් ලැබෙන්නේත් නැහැ. එහෙමනම් මේ වෙලාවේදී අපි කියනවා මේ ප්‍රතිබිම්බේ හැදෙන්නේ අනන්තයේ කියලා. ප්‍රතිබිම්බේ හැදෙන්නේ කොහෙද? අනන්තයේ කියලා අපි කියනවා. හොඳයි, එහෙමනම් අපි තුන්වෙනි අවස්ථාවට යමු. දැන් අපි ලැස්ති වෙන්නේ වස්තුව වක්‍රතා කේන්ද්‍රය සහ නාභි අතර පිහිටවන්න. දැන් රූපය බලන්න 5:19 වෙනි රූපය. දැන් මෙතනදී FRC අතර වස්තුව පිහිටවලා තිබෙනවා. දැන් වස්තුවේ අර මුදුන් ලක්ෂයෙන් නික්මෙන කිරණ දෙකක් අපි සලකමු. දැන් බලන්න පළවෙනි කිරණය ගමන් කරනවා. එය පරාවර්තන පෘෂ්ඨයේ වැදිලා නාභිය ඔස්සේ ආපසු ගමන් කරනවා. සී ඔස්සේ ගමන් කරනා කිරණය පරාවර්තනයෙන් පසු එම මාර්ගය ඔස්සේම ආපසු පැමිණෙනවා. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා ප්‍රතිබිම්බය සෑදෙන්නේ දර්පණයට ඉදිරියෙන් කියන්න. එතකොට මෙහෙම හැදෙන ප්‍රතිබිම්බය අපි මේ විදිහට නිර්ණය කරගත්තට පස්සේ අපිට එහි ලක්ෂණ කියන්න පුළුවන්. දැන් බලමු අපි ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවද කියලා. දැන් ඔයාලට පේනවා වස්තුවේ ප්‍රමාණයට වඩා ප්‍රතිබිම්බයේ ප්‍රමාණය විශාලයි කියන්න. ඒ කියන්නේ වස්තුවට වඩා ප්‍රතිබිම්බයේ විශාලයි. ඒ කියන්නේ විශාලිතයි ප්‍රතිබිම්බය. ඒ වගේම අපිට පේනවා ප්‍රතිබිම්බය යටිකුරුයි. ඒ වගේම තිරයකට ගන්න පුළුවන්. ඇයි අපි තිරයකට ගන්න පුළුවන් කියලා කෙලින්ම නිර්භයව කියන්නේ? ඔයාලට පේනවා හැබැයිම පරාවර්තනය වෙන ආලෝක කිරණ එක්කාස් වෙලා තමයි මේ ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිබිම්බය තාත්විකයි. ඒ වගේම දැන් අපිට හරියටම කියන්න පුළුවන් ප්‍රතිබිම්බය හැදෙන තැන කොතනද කියලා. අපිට පහසුවෙන්ම කියන්න පුළුවන් ප්‍රතිබිම්බය හැදෙන්නේ සී ලක්ෂයට ඈතින් කියන්න. ඒ කියන්නේ PC සිට ඔබ්බෙන්, ඒ කියන්නේ සී ලක්ෂයට ඔබ්බෙන් ඈතින් ප්‍රතිබිම්බය නිර්මාණය වෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. දැන් අපි එහෙමනම් බලමු ඔයාලගේ පෙළ පොතේ 113 වෙනි පිටුවට අවධානය යොමු කරමු. අපි ඊළඟට උත්සාහ කරන්නේ වස්තුව වක්‍රතා කේන්ද්‍රය මත තිබ්බට පස්සේ මොකක්ද වෙන්නේ කියන එක බලන්න. අපි බලමු වක්‍රතා කේන්ද්‍රය මත වස්තුව පිහිටුවාට පස්සේ ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහොමද කියලා. දැන් එතනදීත් අපි වස්තුවේ ඉහළ ලක්ෂයෙන් නික්මෙන ආලෝක කිරණ දෙකක් සලකමු. දැන් ඔයාලට පේනවා එක කිරණයක් ප්‍රධානක්ෂයට සමාන්තරව ගමන් කරනවා. එය පරාවර්තනයෙන් පසු නාභිය ඔස්සේ ගමන් ගන්නවා. ඒ වගේම තවත් කිරණයක් ඔයාලට පේනවා සී ඔස්සේම ගමන් ගන්නවා නේද? එතකොට ආපහු පරාවර්තනය වෙලා සී ඔස්සේම එනවා. එහෙමනම් මේ කිරණ දෙක එකට එකාසු වෙනවා කොතනදීද? ඔයාලට පේනවා ඒක යට කෙළවරදී එකාසු වෙනවා. මේ දෙවැනි කිරණය සී ඔස්සේම නෙමෙයි, මේ නාභි ඔස්සේ යන්නේ. නාභි ඔස්සේ ගිහින් ප්‍රධාන අක්ෂයට සමාන්තරවයි ගමන් ගන්නේ. හොඳයි, ඒක එහෙම නිවැරදි වෙන්න ඕන. දැන් ඔයාලට පේනවා එතන ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙනවා. ඒ ප්‍රතිබිම්බය කොතනද නිර්මාණය වෙන්නේ? හොඳට බැලුවොත් අපිට පේනවා සී ලක්ෂය පිහිටන තැනම ඊට යටින් නිර්මාණය වෙන්නේ. හරි, ආපහු භාවිතා වුණු ආලෝක කිරණ දෙක ගැන හිතන්න. එකක් පළවෙනි කිරණය තමයි මේ ප්‍රතිබිම්බ නිර්ණය කිරීම සඳහා යොදාගත්තේ ප්‍රධානක්ෂයට සමාන්තරව ගමන් ගන්නා ආලෝක කිරණය. අනිත් එක නාභිය ඔස්සේ ගමන් ගන්නා ආලෝක කිරණය. හොඳයි. දැන් එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවද කියලා. දැන් බලන්න, ඔයාලට පැහැදිලිව පේනවා ප්‍රතිබිම්බය දර්පණයට ඉදිරියෙන් සෑදෙනවා කියන්න. ඒක එක ලක්ෂණයක්. දෙවන්න තමයි මේ ප්‍රතිබිම්බය තාත්විකයි. තාත්විකයි කියන්නේ තිරයකට ගන්න පුළුවන්. ඇයි අපි එහෙම කියන්නේ? අපි නිර්භයව කියන්නේ මම පෙර කී ආකාරයටම ආලෝක කිරණ හැබෑවටම එකාසු වෙලා තමයි මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ. ඒක නිසායි අපි කිව්වේ ඒක තාත්වික ප්‍රතිබිම්බයක් කියලා. ඒ වගේම අපිට කියන්න පුළුවන් මේ ප්‍රතිබිම්බය හරියටම වස්තුවට සමානයි කියලා. වස්තුවේ ප්‍රමාණයට සමානයි. එහෙනම් මේක විශාලිත එකක් නෙමෙයි. ඒ වගේම කුඩා ඌණිත එකකුත් නෙමෙයි. මේක හරියටම වස්තුවේ ප්‍රමාණයට සමාන ප්‍රතිබිම්බයක්. ඒ කියන්නේ විශාලණය ගත්තොත් අපිට කියන්න පුළුවන් එකයි කියලා. විශාලණය කියලා කියන්නේ ප්‍රතිබිම්බයයි ප්‍රතිබිම්බයේ ප්‍රමාණයයි වස්තුවේ ප්‍රමාණය අතර අනුපාතය. මේ අනුපාතය එකක් වන අවස්ථාවක්. හොඳයි. එහෙමනම් අපි යමු ඊළඟ අවස්ථාවට. ඊළඟ අවස්ථාව විදිහට අපි තෝරාගන්නේ, දැන් අපි බලන්න P හා F අතර වස්තුව පිහිටෙව්වා, F මත වස්තුව පිහිටෙව්වා, ඊට පස්සේ F හා C අතර වස්තුව පිහිටෙව්වා, ඊළඟට C මත වස්තුව පිහිටෙව්වා. දැන් අපි උත්සාහ කරන්නේ වස්තුව C-ට ඈතින් පිහිටවන්න. වස්තුව C-ට ඈතින් පිහිටෙව්වොත් කුමක්ද සිද්ධ වෙන්නේ? අපි බලමු 5යි ඔයාලගේ 5යි 2යි 1 රූපය 21 රූපේ දිහා බලමු. මේ රූපේ දෙස බැලුවාම ඔබලට පේනවා මෙතනදිත් මේ වස්තුවේ ප්‍රතිබිම්බය නිර්ණය කිරීම සඳහා කිරණ දෙකක් යොදාගෙන තියෙනවා. බලමු මේ කිරණ දෙක මොකක්ද කියලා. එකක් තමයි ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් ගන්න ආලෝක කිරණය සහ වක්‍රතා කේන්ද්‍රය ඔස්සේ ගමන් ගන්න ආලෝක කිරණය. එතකොට ප්‍රධාන අක්ෂ ඔස්සේ ගමන් ගන්නා ආලෝක කිරණය පරාවර්තනයෙන් පසු නාභිය හරහා ගමන් ගන්නවා. ඒ වගේම වක්‍රතා කේන්ද්‍රය ඔස්සේ ගමන් ගන්නා ආලෝක කිරණය පරාවර්තනයෙන් පසු එම මාර්ගය ඔස්සේම ගමන් ගන්නවා. මේ අනුව අපිට පේනවා මේ කිරණ දෙක එක තැනකදී එක්කාසු වෙනවා. ආන් එතනදී ඒ ලක්ෂ්‍ය තෝරාගෙන එතෙන් සිට ලම්බකයක් හදිනවා ප්‍රධාන අක්ෂයට. අන්න එතනින් අපිට ප්‍රතිබිම්බය ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. දැන් බලන්න අපි ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවද කියලා. එයත් දර්පණයට ඉදිරියෙන් සෑදෙන්නේ. ඒ වගේම යටිකුරුයි. ඒ වගේම තිරයකට ගන්න පුළුවන් තාත්විකයි. ඊළඟ ලක්ෂණය තමයි මේක පුතේ වස්තුවට වඩා කුඩයි. වස්තුවට වඩා කුඩයි නම් අපි ඒකට කියන්නේ ඌණිතයි කියලා. හොඳයි. දැන් අපි මේ කිරණ රූප සටහන් ඇසුරෙන් කොහොමද අවතල දර්පණයකින් නිර්මාණය වන්නේ ප්‍රතිබිම්බ කියන එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. මේ දරුවන්ට අත්‍යවශ්‍යෙන් මතක තියාගන්න සිද්ධ වෙනවා මේ එක් එක් ස්ථානයේ ප්‍රතිබිම්බය, එක් එක් ස්ථානයේ වස්තුව පිහිටුවට පස්සේ ප්‍රතිබිම්බය සකස් වන ආකාරය පිළිබඳව. හොඳයි දරුවනි, අද දවසට අපිට ලැබිලා තියෙන කාල වේලාව මෙතකින් නිම වෙනවා. අපි එහෙමනම් තවත් පාඩමකින් හමුවන බලාපොරොත්තුෙන් ඔබගෙන් සමුගන්නවා. ආයුබෝවන්.